පින් සහ පින් විපාක පව් සහ පව් විපාක ඔය දෙක තෝරා ගන්න ඕනේ. පෙර කොයිතරම් පව් කරලා තිබුණ පුද්ගලයෙක් නමුත් මොකද පව් නොකරපු පින් නොකරපු පුද්ගලිය ලෝකේ නැහැ. අප්‍රමාණ පව් කරපු පව් කඳන් මේ සත්‍යය කියන්නේ අනන්ත සංසාරයේ පතන් කරපු පව් අප්‍රමාණයි. ඒවන් පිරිච්ච කර්ම භවයක් අපිට සම්බන්ධයි. ඒයි කරපු පින් බොහෝ කොට තියෙනවා. අප්‍රමාණව ඒකෙත් තියෙනවා. අප්‍රමාණ ඉඳන් කරපු ඒවත් තියෙනවා තැන්පත් වෙච්ච. හැබැයි කර්ම වශයෙන් තැන්පත් වෙනවා විපාක වශයෙන් තැන්පත් වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නෙට බලපාන්නේ. මේ පෙර පව් කරලා තියෙන පුද්ගලයෙ කියලා කිව්වොත් පෙර පව් කරලා තිබුණ පළියෙද මේ ලෝකේ අපිට පළව දෙන්නේ නැහැ ඔක්කොම. උපාදානීය කරගත්තේ යම් දැන් පව් කරපු පුද්ගලයෙ පව් තියෙනා නම් කෝටි ප්‍රකෝටි ගණන් කරපු අසංඛ්‍ය සංඛ්‍යාත පව් භවයේ තියෙනවා. කර්ම භවයේ තැන්පත් වෙලා. හැබැයි ඒ පුද්ගලයා මරණාසන්න මොහොතක නැත්නම් යම්කිසි චුත වෙලා ප්‍රතිසන්දියක් ලබන මොහොතක උපාදානීය කෙරුණි. කෙරෙව් පිනක් නම් ලෞකික පුසලයක් නම් සිද්ධ වුණේ. අලෝභ ආදේශ අමෝහදාගත කරපු වැඩ පිළිවෙලක් නම් අරමුණු වුණේ. අන්නේ උපාදානයට අනුකූල භවයක් ලබලා භවයට අනුකූල જાතියක් ලබලා උපදිනවා. දැන් උපන් જાති අර කරව පව් තියෙනවා. අන්න જાති විපාක වශයෙන් ආවා. අර අප්‍රමාණ කරව පින් පව් දෙකකින් පුණ්‍ය සංකාරය. පුනර්භවයට වතු වෙලා ඒකෙන් જાතිය වශයෙන් ඊට අනුකූල જાතියක් පහළ වුණා. දැන් ਉਹ කරව පව් කොහොම තියෙනවා යක් ගබඩාවේ. හැබැයි ගබඩාවේ තිබුණාට ਉਹ හටගත්ත ඵලෙ පව් වලින් හටගත්ත කියලා නැත්නම් අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් හටගත් එකක් නම් ඒකේ නම් උපත ලැබුවේ. දැන් එයාට තියෙනවා ත්‍රි හේතුක පරිසන්දියක් ලබලා ත්‍රි හේතුක උපත්තිය. දැන් මේ ත්‍රි හේතුක උපත්තිය තියෙන කෙනාට එයින් හටගත්තව පරිසරයේ හම්බ වෙන්නේ. ඒ පරිසරයේ ඉන්න කෙනා වනහල ධර්මාභෝධිය ලබා ගත්තොත් අර කරව පව් කන්දරා ඔක්කොම පැත්තක තියෙන විපාක වශයෙන් ආවේ නැති නිසා ඔහු ඒකෙන් බේරිලා ඔහුගේ වැඩේ කරගන්නවා. නිවන් අවබෝධ කරගත්තොත් අර ඔක්කොම අහෝසි. හැබැයි යම්කිසි පාප විපාකයක් වශයෙන් ආවනම් සතර පාප උපත්තියක් ලැබෙන්න පුළුවන්. ඒ විපාක ඵලයේ කොච්චර පින් කරලා තිබුණත් කොච්චර ආර්ය මාර්ගයේ කටයුතු මුරි සම්පාදනය කරලා තිබුණත් ප්‍රතිසන්දියක් ලැබෙන වෙලාවක විපාක ඵලයේ වශයෙන් ආයේ උපාදානය කියලා දෙන පාපයක් නා. උපාදාන පත්‍ය භවෝගිය පාප බවටපත් වෙලා භව පත්‍ය ජාතිය කියලා සතර පාය උපදින පාප ජාතියක පහළ වුණොත් සතර පාගතව ඉන්න තාක් කල් ඒ සත්‍යයට බනහන්න පුළුවන් තැනක නැහැ. නෑ කොච්චර පින් කරලා තිබුණත් ඔකට නිවන් දකින්න බෑ. ඒ අබ්බැහි ඉඳගෙ. ඒකයි වෙනස. එහා කවදාවත් පිනක ප්‍රතිඵලයක් වශයෙන් ලැබූ අධ්‍යාවක් ලැබිච්ච අවස්ථාවක තුනාලා ලොකු වාසනාවක්. ඔය පව් නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඒ අධ්‍යාව ගෙවිලා ගියා නම් ආර මාර්ගය අවබෝධ කරගන්න නැතුව ඒ පින ගෙවිලා ගිය විචලාවක ආයිසරයක් අරමුණු වෙලා ඉන්න පුළුවන් අර සසරි ගොඩ ගහලා තිබිච්ච එක. බැලලා හරි එකෙන් තිරිසන් වෙන එකට එම ආවනම් එහෙම. ඒකෙන් ප්‍රතිසන්දියක් ලබනවා තිරිසන් ප්‍රතිසන්දිය. ආයිසරය දුගතිය විපාකයක් ලබනවා. ඒ දුගති විපාකයේ ඉන්න ගාකල් ඒ වැදලාවත් එහෙම කවදා වීරේද කියලා අයිත් කියන්න පුළුවන්කමක් නෑ. තමහර ලෝකේ විනාශ වෙන කම්. ඔහුට තිරිසන් භාවය ගොඩ එන්න බැරි නිසා. කන කැස් බෑවේ වියසුදිරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා වෙන්නවා. නැවත මිනිසත් බවක් ලබා ගැනීම ඉදිරියට වැටුනොත් එහෙම. ඒ තරම් අමාරුයි ඊට පස්සේ. මොකද පසුතලයේ හැම වෙලෙම තිරිසන් නා. සතරපාගත වෙන පසුතලයක් නැව ගොඩ නැගුණේ. ওই පසුතලයේ ඇදලා ඉන්න හැම වෙලෙම අර මහා ගබඩාවේ තිබ්බ පව් ගොඩමයි. එයා ඔතනින් පැන කෙනාට නැවත වාරයක් මිනිස් බවටපත් වෙන එකක් ඇදලා ඉනවා නම් අති දුර්ලභ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමයි කනකස් බෑව වීසුදිරින් අහස බලනවා වගේ නේ එහෙම එකක් වෙන්නේ. ඇදලා ඉන්නේ පව්මයි. පව් කන්ද ගෙවෙව යනවා ලෝක විනාශය යනකම්. ලෝකේ විනාශ වෙන දවසක තමයි ආයිසරයා අරමුණු කරන්න එකක් නැති නිසා මෙතන මිදින මිදලා ගිහලා ආයිසරයා අර ආවාසන බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ගිහිලා බහු වෙන්නේ චක්‍රේත වැටෙන්නේ හිම. එතකම් ආයිසරයා කියන්නේ ගොඩේමක් නොවෙන්න පුළුවන්. නෑ අන්තකල්ප 20ක් යනකම් ගොඩ නොවෙන්න පුළුවන්. ඔතන බැස්සොත් එහෙම. මේ ලෝකේ පවතින කාලේ අන්තකල්ප 20ක්. විනාශ වෙන අන්තකල්ප 20දී ආයිසරයක් ලෝක ධර්මතාවයෙන් අවස්ථාවක් ලැබිලා ඒ අන්තක් කල්ප විශ්සාය යන්න ඉසෙල්ලා ආපස්සර බඹලෝට යන්න පුළුවන් විහත්තුන්ට ක්‍රමිකාසෙනි. විනාශ වෙලා පවතින අන්තක් කල්පයේ විශ්සක් යනකම් ලෝකේ විනාශ වෙලා පවතිනවා. හැදෙන අන්තක් කල්ප විශ්සේදී අන්තක් කල්ප 40කට ආයුෂ ගෙවලා ආපහු වෙන ලැහැත් දිනවා එහි කවුන් ගහලා ඉවර වෙනවා. ආන් එතන මේ ලෝකේ හදාගන්නකොට ආයි මේ ලෝකෙට ආපහු වෙනවා ආයිසරය සුද්ධ මිනිසෙක් වශයෙන්. හැබැයි සසර පුරුද්ද තිබුණේ අර පාපේන. වැඩි කල් යන්න ඉසෙල්ලා මොකද යන්න ටික කාලයක් සැරිසලාගෙන යනකොට අර පාප කතියේ නැඹුරු වෙලා හිටන් අර වාසනා ක්ලේශේ වාගේ ඒකරම නැඹුරුලා ආයිසරයක් වැටෙනවා අර දුගති පැත්ත. වැටෙනත් එහෙම ඒ කල්පේ තියෙන්න කන ආයිසරයක් කොහෙ කොඩේ ඒවත් නෑ. සත්වයේ බොහෝ කොට ඉන්නේ උතන. අනන්ත සංසාර දුකක් කිව්වොත් නෝකයි. අවිද්‍යාවට කොටු වෙච්ච කෙනා ඒ තරම් මහ අපරාධයක් තවත් විනාශයක් වෙච්චර අන්ධකාරයක් ලෝකේ නැහැ කිව්වේ ඒකයි. අවිද්‍යාව අන්ධකාරය සමාන අන්ධකාරයක් නැහැ කිව්වේ ඕකයි. නෑ ඕකෙන් ගොඩෙන්න හරි අමාරුයි. ධර්මාභෝධයක් ලබාගත්ත ධර්මත්‍රවණය කරපු කෙනෙකුට මහා වාසනාව පහළ වෙනවා. ඊළඟ අධ්‍යාවට යනකොට ඔය කියන දුගතියත් බෑට හේතුනේ. එන්න පරිසරේ නැති නිසා. නිසා කවදා හරි ධර්මාභෝධය පූර්ණ කරගෙන නිවන් ලාභද කළොත් එදාට මේ කියන දුක්ඛන්දරාවේ නිදහස. එන කවදා නිදහස වෙයිද කියන්නද? ඒකයි හේතුව. ඉතින් පින්කලා කියලා හිටන් මේ භවෙදී මිදෙන්න බෑ. විපාක භවෙතු අහේතුක විහෙතු උපත්යක් එහෙම ලැබුවා නම් කොච්චර පින් කරත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥා පහල කරන්න බෑ. පින් කරගන්න පුළුවන්. හැබැයි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදීමක් කියලා හිටියනම් ඒ අහේ විහෙතුක පුද්ගලයාට හරිය සතර පාගත උපත්යේ ඊට පස්සේ යන්න හේතුනේ. ඔහු එතනින් මිදෙනවා. බුදුරයන් අහතේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය පිහිටපු කෙනෙක් අපාගත වෙන්නේ නැහැ. ඒ චිත්ත ප්‍රහාදී ඉතර බලවත්. හැබැයි අහේතුක බුද්ධිලයටත් ඒටි ගැටි කරගන්න පුළුවන්. සෝවාන් ඵලය ලැබුණේ නැතුව. නැත්නම් සෝවාන් වෙන්නම ඕනේ නැහැ හතර පායේ නිදහස් වෙන්න. ඒකාන්තයේ සත්‍ය පායේ නිදහස් කවදාවත් යන්නේ නැහැ සෝවාන් ඒ ස්ථිර වෙන එකක් සෝවාන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි පැහැදීම, දහම් කෙරෙහි පැහැදීම ආදී ටිකක් හරි තියෙනවා නම්. සද්ධා එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සද්ධා ඉන්ද්‍රිය මාත්‍රයක් යනකොට තියෙනවා නම් ඒ පුද්ගලයා පුතත්ජන ගෝත්‍රයේ ඉක්ම ගියා. ඉතිර වුණේ නැතුවට පුතත්ජන කියන්නේ නැහැ යාට. සද්ධා මාත්‍රයක්වත් නැහැ නම් මුළු වලින්ම මේ ඉන්ද්‍රිය පහ නැත්නම්. ਉਹ තමයි පුතත්ජනයා. පුතත්ජන කියන්නේ ඒකයි. සෝවාන් වෙන්න ඕනේ නැහැ පුතත්ජන බයින් නික්මෙන්න. අදහටම නික්මුණා සෝවාන් ඵලෙ. පුතත්ජන කියන තත්වයෙන් වෙන් වෙන්න පුළුවන් සද්ධා මාත්‍රයක් හරි පිළිදියා. ඒක විශේෂය. ඒ පුද්ගලයා ආපහු යන්නේ නැහැ කවදා හරි නිවන කරාම ගෙනීම. ඒක විශේෂය. ඉතින් මේ සාසනයේ පවතින කාලයක මොහතක ශ්‍රද්ධාවෙන් හිත පිහිටවපු කෙනෙකුට ඒ ලැබෙන වාසනාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකන් භක්තිය නෙමෙයි. වනපදයක් හරි අහලා මේක ඇත්ත කියලා තේරුම් ගත්ත කෙනාට ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ. අහලා තේරුම් ගත්තේ නැහනම් ඒ ශ්‍රද්ධා මාත්‍රිය පිහිටන්නේ නැහැ. නමුත් මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගයයි කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අංශු මාත්‍ර ගැනීම පහළ වුණා නම් ශ්‍රද්ධා මාත්‍රිය පිහිටියා. ඒකයි වලක් ගන්න බැහැ කාටවත්. ඒ අංශු මාත්‍ර ගැනීම මාත්‍රිය පිහිටවපු කෙනාට සතර පාගත වෙන්නේ හේතු නැති වෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැగిලා එනවා. ඒ නිසා ඒ මානසිකත්වයේ දුරු කරන්න බැහැ. චුත වෙන වෙලාවක ඒක ඇදලා එනවා. ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා හුදු ගතියට පත් කරන්නේ නැහැ කිව්වේ.